ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
දැන්ි සූදානම් වෙනවා. හෙමනම් ශ්‍රී ලංකාවෙන් මේ වෙනකුට වාර්තාාවන දේශපාලනක තත්විත්ති පිළිබඳව කතා බහකරන සතිය ශ්‍රී ලාංකය පුවත් විමසම සුපුරදු පරිදි සඳුද දවසේ අද ආරම්භ කරන්න. මේ වර්ෂයේ අවසාන කාල සීමාව නිසා දේශපාලන ශේත්‍රයේ යම් නිහඬියාවක් දකින්නට ලැබෙන කාලච්ඡේදයක්. නමුත් මේ සතියේදී යම් යම් සුළු කාරණා කිහිපයක් තියෙනවා අපිට කතා බහ කළ හැකි. අපි ඒ පිළිබඳව අවධානය යොමු කරමින් එහෙමනම් අද සාකච්ඡාව ආරම්භ කරනවා. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධව පසුගිය කාලවකවානුවේ විශේෂිත කතා බහක් තිබුණා. මේක දිගින් දිගටම කල් දැමීම සම්බන්ධව, පෙත් සම් පිළිබඳව, විවිධ පාර්ශවයේ සම්බන්ධව ඉදිරිපත් කරන අදහස් යෝජනා පිළිබඳව, පාර්ලිමේන්තුවේ සම්බන්ධව කතා බහ කරන දේ පිළිබඳව. ඒ පමණක් නෙවෙයි, දැන් මැතිවරණ කොමිසමේට මේ සම්බන්ධව යම් බලයක් ලැබිලා තියෙනවා. තීන්දු තීරණ ගැනීම සඳහා ඒ පිළිබඳව වන තොරතුරුත් කොහොමද කියලා අපි විමසලා බලමු. ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සුපුරුදු ලෙසින්. අයිබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
අයිබෝවන් සුබෝදෑසනක් දිලුක්ෂි.
පළාත් පාලන මැතිවරණයේ පුංචි ඡන්දය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසම යම් සූදානමක් ඉන්නවා කියලා මේ සතිය වෙනකොට තොරතුරු වාර්තා වෙනවා. කොයි මට්ටමක සූදානමකින්ද ඉන්නේ මැතිවරණ කොමිසම මේ සම්බන්ධව?
ඔව්, බොහෝ දෙනෙක් පළාත් පාලන මැතිවරණය ගැන උනන්දුයි, දේශපාලන පක්ෂ උනන්දුයි. මේ වෙලාවේ ඔවුන්ගේ ජනමතය උරගා බලන්න තියෙන අවස්ථාවක් නිසා ආණ්ඩුව එතරම් උනන්දුවක් නැති උනත් විපක්ෂයේ පක්ෂ ටිකක් වැඩිපුරම් උනන්දුයි වගේ පේන්න තියෙනවා. අරෝබත් කිව්වගේ දැන් මැතිවරණ කොමිසමට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය පැවරිලා තියෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසම මේ අදින් පටන් ගන්න සතියේ පළාත් පාලන මැතිවරණය පවත්වන්න අදාළ නිවේදනය නිකුත් කරන්න බොහෝ දුරට සූදානමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. කලින් කිව්වේ දෙසැම්බර් අන්තිම සතියේ මැතිවරණය සඳහා නාම යෝජනා කඳවන්න ප්‍රකාශයට පත් කරනවා කියලා. කොහොමනත් මේ සතියේ ඊට අදාළ නිවේදනය නිකුත් කරයි කියලා විශ්වාස කරනවා. ගැසට් නිවේදනය නිකුත් කරලා දවස් 14කට පස්සේ දවස් 3ක් ඇතුළත නාම යෝජනා බාර ගන්නවා කියලා මැතිවරණ කොමිෂන් සභාව කිව්වා. අවශ්‍ය මුදල රාජ්‍යයෙන් ඉල්ලලා තියෙනවා මැතිවරණය පවත්වන්න. ඒ සඳහා රුපියල් බිලියන 10ක විතර මුදලක් අවශ්‍යයි කියලා මැතිවරණ කොමිෂන් සභාව සනාත කරලා තියෙනවා. ඉතින් ඒ ඊට අවශ්‍ය මුදල් දැනට ලබා ගන්න උත්සාහ කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. එහෙන් බැලුවොත් මැතිවරණ කොමිසම තවන්ට පැවරලා තියෙන බලය අනුව පළාත් පාලන මැතිවරණය තියන්න සූදානම් වෙන බවක් තමයි පේන්න තියෙන්නේ.
ඔව්, ඒත් එක්කම අපි දකිනවා මේ පසුගිය කාලවකවානුවේදී මේ අරගලයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ දැන් වත්මන් ආණ්ඩුවේ යම් යම් පාර්ශ්ව කොටස් කීපයකට බෙදුණා. උත්තර ලංකා සභාගයේ පිහිටුවාගෙන ඉන්නවා එතකොට විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම, ඩලස් ඇතුළු කණ්ඩායම, නිදහස ජනතා සභාව පිහිටුවා ගත්තා. ඊට අමතරව අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කොටසක් හිටියා. දැන් මේ වගේ විවිධ කොටස් ඉන්නවා. දැන් මේ කණ්ඩායම් ඇත්තටම බිහි කරගත්තේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන වෙනස් ගමන් මාර්ගක යන්න. දැන් එතකොට මේ ගොල්ලන්ගේ සූදානම මොකක්ද මේ ඉදිරි පුංචි ඡන්දය වෙනුවෙන්, පලා පාලන මැතිවරණය වෙනුවෙන්? මේගොල්ලෝ වෙනම තරඟ කරනවද නැත්නම් ප්‍රධාන පක්ෂත් එක්ක එකතු වෙනවද? සම්බන්ධ වාර්තාවන තොරතුරු මොනවාද?
ඔව්, යම් ආකාරයකට සඳහනගත වෙන්න උත්සාහයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුලින්ම සඳහනගත වීමේ සූදානමක් පිළිබඳව වාර්තා වෙනවා. ඔවුන්ගේ මහලේකම්වරයා සාගර කාර්යවසම් නීතිඥවරයා සඳහන් කරලා තිබුණා ජයග්‍රහණයක් වෙනුවෙන්, එම නැත්තම් මැතිවරණයක් වෙනුවෙන් එහෙම උත්සාහයක් ගන්න එකේ ගැටලුවක් නැති බව. ඊට පස්සේ නිදහස ජනතා ව්‍යාපාරය, ඒත් එක්ක උත්තර ලංකා සභාගිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඔවුන් යම් විදිහකට සන්ධානගත වෙන්න තියෙන උත්සාහයන් පිළිබඳව වාර්තා වෙලා තියෙනවා. සමග ජනබලවේගයේ සන්ධානගත නොවුනත් ඔවුන් තනිව තරග කරන්න සූදානම්. ඒත් එක්කම ජාතික ජනබලවේගයත් මේ මොහොතේ තමන්ගේ භූමියේ තියෙන ජනතා කැමැත්ත මොකක්ද කියලා උරගා බලන්න වෙනම තරග කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒ අනුව බැලුවට පස්සේ ගොඩක් පක්ෂ සඳහනගත වෙන්න උත්සාහයක් තියෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඔය ඩලස් හිටපු අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගයේ මෙවැනි කණ්ඩායම් එකතු වෙලා සාකච්ඡා කරලා තියෙනවා මෙවැනි සඳහනගතව මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව. නමුත් සඳහනය සකස් කරනකම් එක් එක් පක්ෂ වෙන වෙනම තමන්ගේ කඳ කොට්ටාස සඳහා අපේක්ෂකයින් පුංචි ඡන්ද ඉලක්ක කරගෙන නම් කරන්න තීරණය කරලා තියෙනවා. එකතු වුණාට පස්සේ එකම නාම යෝජනා ලැයිස්තුවක් සකස් කරත් යම්මාකාරයකින් මේ එකඟතාව අවසන් එකඟතාවක් වෙනකන් ඔවුන් වෙන වෙනම නාම යෝජනා සකස් කරන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මැතිවරණයකදී සන්ධානගත වීම සාමාන්‍යයෙන් අපේ රටේ පොදු සිරිතක්. එහෙනම් ඒ අනුව සන්ධානගත වේවි. පුංචි පුංචි කණ්ඩායම් දැන් මේ පහුගිය කාලේ බල පෙරළියෙන් පස්සේ වෙනස් වුණු කණ්ඩායම් විදිහට.
පාලන මැතිවරණය සම්බන්ධව තවත් කාරණාවක් විමසා දැන ගැනීමට අවශ්‍යයි. ඒ තමයි පළාත් පාලන මැතිවරණයේ දිගින් දිගටම කල් දැමීම පිළිබඳව යොමු කරලා තිබුණු පෙත්සම්. මේ පෙත්සම් වලට මොකද වෙන්නේ? සඳහා උසාවිය දිනනෙහිම නියම කරලා තියෙනවද? මේ නඩු කැඳවන්නේ නැත්නම් ඒවා මේ ඡන්දය ප්‍රකාශයට පත් කළාට පස්සේ ඒවා හෝසි වෙනවද? මොකක්ද ඒවට වෙන්නේ?
ඔව්, දැන් පහුගිය කාලයේ විපක්ෂයේ පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරලා කිව්වේ මැතිවරණය පවත්වන්න කියලා, මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කරන්න කියලා. ඒ අනුව සමග ජන බලවේගය වෙනුවෙන් රංජිත් බන්දුව බණ්ඩාරෙහි මහලේකම්වරයා, නිදහස ජනතා සභාව වෙනුවෙන් ජීඑල්පී දිස්ම ආචාර්යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණා. මේ පෙත්සම් දෙක ජනවාරි 18 වෙනිදා සලකලා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නෙගි මහලේකම් දෑසිරි ජයසේකර සහ දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම් ඒ සුමන්තිරන් කියන මහත්වරු මේ පෙත්සම් වලට සහයෝගය ලබා දෙන්න ඒක රාශි වෙලා ඉන්නවා. ඉතින් අනු බැලුවම පස්සේ මේ පෙත්සම් සලකා බැලීම ජනවාරි 18 වෙනිදා සිද්ධ කරන්න දැනට දින දීලා තියෙනවා, දින නියම කරලා තියෙනවා.
පළාත් පාලන මැතිවරණය හා සම්බන්ධ වන තොරතුරු සහ එයට ඉදිරියේදී තරඟ කරන්නට සූදානම් වන කණ්ඩායම්, ඒ වගේම පළාත් පාලන මැතිවරණයේ කල් දැමීම සම්බන්ධව ඉදිරිපත් කළ තිබුණු පෙත්සම් කැඳවීමට දින නියම කිරීම, මෙවැනි තොරතුරු අතරතුරේදී තවත් වාර්තා වෙනවා මේ පෙත්සම් පිළිබඳව තවත් තොරතුරු. ඒ තමයි මේ පසුගිය අරගල සමයේදී අපිට මතක ඇති මැති අමතිවරුන්ගේ ගෙවල් ගිනි තැබීම් සිදුවුණා. පිරිසක් එකතු වෙලා උසාවි ගියා සාධාරණයේ ඉල්ලලා මේ සම්බන්ධව නිසි පරීක්ෂණයක් කරන්නට අවශ්‍යයි වගකිවයුතු පුද්ගලයන් ඔවුන් නම් කළා. දැන් මං කැමති මනෝජ් උසාවිය පැත්තෙන් ඇහෙන තොරතුරු වලට ඒ කාරණාවත් එකතු කරගන්න. මෙතනට මොනවද මේ මැති අමතිවරුන්ගේ ගෙවල් ගිනි තැබීමේ සිදුවීම විමර්ශනය කරන්න කියලා ඉල්ලන පෙත්සමට වෙන්නේ? එතකොට ඒ සඳහා උසාවියම් තීන්දුව තීරණ දන්වලා තියෙනවද?
ඔදලුක්ෂි, මේ මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින් 39 දෙනෙක් මේ සම්බන්ධයෙන් ගොනු කරපු රීට් පෙත්සමක් සලකා බලන්න ජනවාරි 16 වෙනිදා කැඳවන්න කියලා අභියාචනාධිකරණය දින නියම කරලා තියෙනවා. පහුගිය 15 වෙනිදා තමයි මේ දින නියම කිරීම සිද්ධ කරේ. මැයි මාසේ 9 වෙනිදා තමන්ගේ ගෙවල් වලට පහර දීලා ඒවා ගිනිබත් කිරීමේ සිද්ධි ගැන විමර්ශනයක් පවත්වලා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්න කියලා නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි ඔවුන් මේ පෙත්සම් මගින් ඉල්ලීම් කරලා තිබුණේ. එහෙක්දී මේ සිද්ධියට වග උත්තරකරුවන් විදිහට පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, යුධ හමුදා පතිවරයා, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, බස්නාහිර පළාත බාල, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඒත් එක්ක මහජන සාමයේ පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයා, මේ වගේ 18 දෙනෙක්ව නම් කරලා තියෙනවා. එතකොට මේ මැයි 9 වෙනිදා රටේ පුරාම ඇති වුණු කලබලකාරී සිද්ධි වළක්වන්න ක්‍රියා කළේ නැහැ කියලා චෝදනා කරලා ස්ථාන මාරු කරලා තියෙන පොලිස් ස්ථානාධිපතිවරු 14 දෙනෙක්ගේ තනතුරු පෙබරවාරි 21 වෙනිදා දක්වා ස්ථිර පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමක් නොකරන්න කියලා පොලිස්පතිවරයයි නීතිපතිවරයයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ සිද්ධි වලින් පස්සේ මේ ස්ථාන මාරුවීම් සිද්ධ කරපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ඒ පෙත්සම් සලකා බැලලා තමයි මේ තීරණය අරන් තියෙන්නේ. එතකොට මේ සිද්ධි ආයමත් කරලියට එන බවක් පේන්න තියෙනවා. විශේෂයෙන්ම දේශපාලනඥයින් උනත් එතරම් සතුටකින් නෙවෙයි ඉන්නව ඇත්තේ. බලය තියෙන කණ්ඩායම් බලය ගිලිහුණා කියලා හෝ බලය වෙන වෙන පාර්ශවවලට ගියා කියලා පෙන්වන්න අකමැති. දැන් ඔවුන් ආයෙත් උත්සාහ කරනවා මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න. වරදක් සිදු වුණොත් කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ? ඒ අතරේ ඔවුන්ට තියෙන අභිමානය සම්බන්ධයෙන් උත් ප්‍රශ්නයක් තියෙන බව පේන්න තියෙනවා. ඒ හින්දා මේ වෙලාවේ ඒ පිළිබඳව මූලික අවධානයක් ඔවුන් යොමු කරලා තියෙනවා තමන්ගේ ගෙවල් ගිනි තියපු එක සම්බන්ධයෙන් වන කාරණේදී.
මේ ගෙවිල ගිය සතියේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැඳවලා තිබුණා සර්වපාක්ෂික සමුළුවක්. බොහෝ දෙනෙක් සහභාගී වුණා, සහභාගී නොවිච්ච අයත් හිටියා. සහභාගී නොවුණු පාර්ශව ඇයි සහභාගී නොවුණේ කියන කාරණාව පිළිබඳව දැනගන්න කැමැති. ඒ වගේම සහභාගී වුණු පාර්ශව සර්වපාක්ෂික සමුළුවේදී මේ ජාතීන් අතර සංහිඳියාව පිළිබඳව ඉදිරිපත් කරපු කාරණා, විශේෂිත කාරණා පිළිබඳවත් ඔබෙන් සමාලෝචනයක් විදිහට දැනගන්න කැමැති මනෝජ්.
රයිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාතික ප්‍රශ්නයට විසඳුම් හොයන්න ඕන කියලා පෞගේ කාලේ සාකච්ඡා කරා. එතකොට මේක අරමුණු කරගෙන තමයි සර්වපාක්ෂික සාකච්ඡාව පැවැත්වුණේ. සමගි ජන බල වේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයෝ මේ අවස්ථාවට ආවා. ජනතා විමුක්ති පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් කවුරුත් ඇවිල්ලා හිටියේ නැහැ. දෙමළ ජාතික සන්ධානයේ ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා, ඔහු ඉතා වයෝවෘද්ධයි. දැන් එවැනි තත්වයක හිටියත් සම්බන්ධන් මන්ත්‍රීවරයා මේ අවස්ථාවට එකතු වෙලා හිටියා. අපි දැක්කා ජනාධිපතිවරයාත් ඔහුත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. කෙලින්ම ඔහු ඉන්න තැනට ගිහිල්ලා ඔහුගේ සුව දුක් විමසලා තිබුණා. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන ඉල්ලීම වෙලා තිබුණේ මෙතනදී දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම, ඒත් එක්කම උතුරේ ඉඩම් අයිතිය ගැන යම් තහවුරුවක් ලබා ගැනීම, මේ ගැන ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ජනාධිපතිවරයා කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සාකච්ඡා කරලා විශේෂයෙන්ම අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, කතානායකවරයා, දෙමළ පක්ෂ නියෝජිතයින් මේ අය කතා කරලා ඊට විසඳුමක් ලබා ගමු කියලා යෝජනා කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තමන් තීන්දුවක් ගන්න සූදානම් කියලා ජනාධිපතිවරයා මේ අවස්ථාවේ කියලා තියෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ අවස්ථාවට සහභාගී වුණත් ඔහු ඒ ගැන කිසිවක් කතා කරලා නැහැ. නිහඬව නිශ්ශබ්දව හිටියා කියලා තමයි වාර්තා වෙන්නේ. කොමුණත් ඔය දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයේලා සලකලා ඉක්මනින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. දීර්ඝ කාලීනව ජාතික ප්‍රශ්නයට විසඳුමක් සේමේ අරමුණින් තමයි මේ සර්වපාක්ෂික සමුළුව පහුගිය දවසේ පැවැත්තුනේ.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති, කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගේ සතියේ දේශපාලනික තත්ත්වීති පිළිබඳව සාකච්ඡා කරමින් යන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමට දේශපාලනය හා සම්බන්ධ වන තවත් වැදගත් කාරණාවක් එකතු කරගන්න මං කැමැති. ටිකක් නිහඬ සතියක් විදිහට වාර්තා වුණත් මේ කාරණාව පිළිබඳවත් යම් තොරතුරක් වාර්තා වෙලා තිබුණා. ඒ තමයි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව මේ වෙනකොට ඇති වෙලා තියෙන විශාල කතාබහ. ඔබ දන්නවා 21 වෙනි සංශෝධනයෙන් ශ්‍රී ලංකාවේ මේ ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ අතරට එකතු වෙන නම් කිහිපයක් තියෙනවා. ඒ අතරිනුත් පසුගිය කාලවක වානුවේදී විශාල වශයෙන් අවධානයට ලක් වුණා ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව පාර්ශවයක් මේ සම්බන්ධව උසාවියටත් ගිහිල්ලා තියෙනවා. මොකද දැන් මේ පිළිබඳව වාර්තා වෙන තොරතුරු?
ඔව්, ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරයෙක්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන්න රීට් ආඥාවක් නිකුත් කරන්න කියලා ඉදිරිපත් කරලා තිබුණු පෙත්සම් ජනවාරි 26 විභාගයට ගන්න නියමිත වෙලා තියෙනවා. සමගි ජන බල වේගයේ මහලේකම් රංජිත් මද්දුබ බණ්ඩාර, ඒත් එක්කම ඕෂල හේරත් මේ අය ඉදිරිපත් කරපු පෙත්තම තමයි මේ 26 වෙනිදා ජනවාරි 26 වෙනිදා විභාගයට ගන්න තීරණය කරලා තියෙන්නේ. නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලලා තියෙනවා මේක හදිසි නඩු කටයුත්තක් විදිහට සලකලා කඩිනමින් විභාග කරන්න දින ලබා දෙන්න කියලා. මේ ඉල්ලීම සලකා බලපු අභියාචන අධිකරණය මේ නඩුවට අදාළ විරෝධතා තියෙනවා නම් ජනවාරි 13 වෙනිදාට කලින් ගොනු කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඒ ඩයනා ගමගේ රාජ්‍ය අමතිවරිය ඇතුළු වග උත්තරකරුවන්ට පෙත්සම ජනවාරි 26 වෙනිදා විභාගයට ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ පෙත්සම් මගින් පෙන්වලා දෙන්නේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවයේ තියෙනවා. ඒ හින්දා ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් විදියට කටයුතු කිරීම නුසුදුසුයි කියලා නියෝග කරන්න කියන ඉල්ලීම තමයි පෙත්සම් මගින් ඉල්ලලා තියෙන්නේ.
රටේ ආර්ථිකය පිළිබඳව කතා බහ කරද්දි මේ සතිය වෙනකොට වාර්තා වන අලුත් තොරතුරු දැනගන්න කැමැති. අපි දන්නවා අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක සිදු කරන සාකච්ඡා තාමත් පැවැත්වෙනවා. දැන් මේක මේ බාලගිරි දෝෂයද මන් දන්නේ, තාමත් මේක වෙන්නේ නැත්තේයි කියලා තමයි බොහෝ දෙනෙක් අහන්නේ. හැබැයි ඉතින් තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ඇතුළු මේ සාකච්ඡා වාර ගණනාවක් පැවැත්වීමෙන් තමයි මේ මුදල් අනුමත වෙන්නේ කියන කාරණාව මේ පිළිබඳව කරුණු දන්නා අය වටහාගෙන ඉන්නේ. නමුත් දැන් මේවා කොයි මට්ටමේද තියෙන්නේ කියන කාරණාවත් දැනගැනීම අවශ්‍යයි. මොනවද ඒ සම්බන්ධව වාර්තා වන තොරතුරු?
ඔව්, විශේෂයෙන්ම IMF එකෙන් ණය ලැබෙන්න නම් ණය ප්‍රතිව්‍යුහගතකරණයට ණය හිමියෝ එකඟ වෙන්න ඕනේ. ඇතැම් රාජ්‍ය විශේෂයෙන් චීනය වැනි රටවල් එක්ක සාකච්ඡා කරලා අවසන් එකඟතාවයකට ඇවිත් නැහැ. එහෙම වුණොත් දෙසැම්බර් මාසේ ණය ගන්න තියෙන අවස්ථාව බොහෝ දුරට මාර්තු දක්වාවක් කල්ලයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ අතරේ අනෙක් ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. අපි දැක්කා ලංකාවේ ආර්ථිකයේ ගැඹුරු අවපාතයකට වැටෙන ඉඩක් තියෙනවා කියලා ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණයක් කරලා තියෙනවා. ඊට හේතු විදියට ඔවුන් කියලා තියෙන්නේ ලංකාවේ දැඩි මූල්‍ය ප්‍රතිපත්තියයි ආසියාවේ වේගවත්ම උද්ධමනයේ බලපෑමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තවදුරටත් ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඩපණ කරන්න බලපාන්න පුළුවන් කියලා. ඒත් එක්කම ඇමරිකන් ඩොලර් මිලියන 74.87ක යම් විදිහක 2023 අවුරුද්දේ ඉඳලා 27 අවුරුද්ද දක්වා ලංකාවේ උපාය මාර්ගයක සැලසුම ලෝක ආහාර වැඩසටහනේ විධායක මණ්ඩලය අනුමත කරලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රමෝපායික සැලසුම 2023 ජනවාරි ඉඳලා බලාත්මක වෙනවා. ඒක ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමු වගේම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ප්‍රතිපත්ති රාමුවත් එක්කත් අනුකූලයි කියලා තමයි මේ ඇමරිකන් ඩොලර් බිලියන 74.87ක උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහන අනුමත කරලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් තමයි ආර්ථිකය සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ. බොහෝ රටවල් සමග එක්කාසු වෙලා ණය ලබා ගන්න උත්සාහ කරනවා, යම් විදිහකට උද්ධමනය පාලනය කරන්න උත්සාහ කරනවා. ඒ අතරේ ලෝකයේනුත් ආර්ථික තත්ත්වය පිළිබඳව රතු එලි දැල්වෙමින් තියෙන බවක් තමයි තවදුරටත් පේන්න තියෙන්නේ.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරන්න කැමති ශ්‍රී ලංකාවේ මේ වෙනකොට දැවැන්ත කතාබහකට ලක් වෙලා තියෙන යම් සමාජීය කාරණාවක් පිළිබඳව. ඒ තමයි අයිස් මත්ද්‍රව්‍ය දැවැන්ත ලෙසින් තරුණ පරපුර හරහා පැතිර යාමේ කාරණාව පිළිබඳව. මේ වෙනකොට අපි දකිනවා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වාර්තා කරමින් සිටිනවා දෛනිකව පාසල් ඉලක්ක කරගන්නමින් සිදුවන මෙහෙයුම්. ඒ පමණක් නොවේ, ශ්‍රී ලංකාව වටා මුහුදු තීරයේ පවා නාවික හමුදා විසින් සිදු කරන මෙහෙයුම් පිළිබඳව අපිට දැනගන්නට තියෙනවා. මනෝජ්, මේ එකවරම මෙවැනි තත්වයක් උද්ගත වුණේ ඇයි? යම් බුද්ධි තොරතුරක් මේ සම්බන්ධව ලැබිලා තියෙනවද? එසේත් නොමැතිනම් යම් විමර්ශනයක් කරහා කරුණු හෙළිදරව් වෙලා තියෙනවද? මෙවැනි දැවැන්ත පරීක්ෂණ මාලාවක් ඇයි එක්වරම මතුවුණේ මේ අයිස් මත්ද්‍රව්‍ය වැළැක්වීමේ කාරණාව උදෙසා?
මේ සම්බන්ධයෙන් යම් කතාබහක් ආවේ අර කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් සිරකරුවන් අතර ගැටුමක් ඇති වෙලා යම් පිරිසක් පැනලා ගියාට පස්සේ මේ සම්බන්ධයෙන් යම් කතාබහක් ආවා. ඊට පස්සේ ගම්පහ ප්‍රදේශයේ පාසලක කැන්ටින් එකක අයිස් තිබිලා හුණා කියලා එක පැත්තකින් ප්‍රවෘත්තියක් ආවා. ඊට පස්සේ පාසල් ඉස්සරහා මද්‍රව්‍ය තිබුණා. ඒ හින්දා මේ ලොලිපොප් වල මද්‍රව්‍ය තවරලා දීලා යම් විදිහකට දරුවෝ ඇබ්බැහි කරගන්නවා කියලා තව ආන්දෝලනාත්මක පුවතක් තිබුණා. ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යවරයා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්වා, පාසල්වල ළමයි 89 දෙනෙක් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඊට පස්සේ යම් විදිහකට ඒ අයව පුනරුත්ථාපනය කරන්න හෝ උත්සාහ කරන්න ඕන කියලා සනාහන් කරලා ඊට පස්සේ තමයි මේ පාසල්වල මද්‍රව්‍ය අරන් එනවද කියලා ඔවුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ කටයුත්ත පටන් ගත්තේ. ඒ අතරේ අපි දැක්කා අයිස් මද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතියේ තරම් ක්‍රමවත්ව එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රතිපාදන සකස් වෙලා තිබුණේ නැහැ. අයිස් මද්‍රව්‍ය අතරට පෞගේ කාලේ සින්තටික් මද්‍රව්‍යයක් විදිහට තමයි එකතු වෙලා තියෙන්නේ. එහිඳ විෂ මද්‍රව්‍ය ආඥා පනත සංශෝධනය කරලා අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 5ක් ළඟ තබා ගත්ත කෙනෙකුට මරණ දඬුවම හරි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හරි නියම කරන්න හැකි වෙන විදිහට නීති බලාත්මක කරන්න කටයුතු කරලා තිබුණා. මේ තත්ත්වය ගැන දිගින් දිගටම සාකච්ඡා කරද්දී පහුගිය දවස්වලත් විශාල මද්‍රව්‍ය ප්‍රමාණයන් මුහුදේදී අත්අඩංගුවට ගත්තා. ඒ අතරින් දකුණු මුහුදේ නාවික හමුදාව අත්අඩංගුවට ගත්ත රුපියල් මිලියන 4586කට වැඩි වටිනාකමක් තියෙන අයිස් සහ හෙරොයින් මද්‍රව්‍ය අරගෙන ආපු බහුදින දීවර යාත්‍රාව සැකකරුව කොළඹ වරායට අරගෙන ඇවිල්ලා තිබුණා. අයිස් මද්‍රව්‍ය කිලෝ 128යි ග්‍රෑම් 372ක්, හෙරොයින් කිලෝ 106යි ග්‍රෑම් 474ක්. මේ වගේ විශාල ප්‍රමාණයක් මේ බහුදින දීවර යාත්‍රාවල තිබිලා හොයාගෙන තිබුණා. ඉතින් යනෝ බැලුවොත් රට පුරා ව්‍යාප්ත වෙලා තිබුණා අයිස් සින්තටික් මද්‍රව්‍ය. ඒවා ලොකු බලපෑම ඇති කරනවා. වෙන මද්‍රව්‍ය වගේ අර ඒවා පානය කරාට පස්සේ ගඳින් හෝ වෙන යම් ක්‍රියාමාර්ගයකින් හොයාගන්න අමාරුයි. නීති ප්‍රමාණාත්මකව තිබුණේ දැන් පාසල් මේවා ආක්‍රමණය කරගෙන තිනෝ. ඒ අනුව දෙවන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙලා තිනෝ පාසල් මට්ටමින් මේවා ව්‍යාප්ත වීම පාලනය කරන්න. නමුත් කාන්තා පිරිමේ දෙයන්ශේම පාසල්වල දරුවන් සහ දැරියන් අයිස් මද්‍රව්‍ය වලට යොමුණු අවස්ථා පිළිබඳව තොරතුරුත් ඒ අතරේ අහන්න තියෙනවා. අර අධ්‍යාපන අමාත්‍යවරයා කිව්වා වගේ ඔවුන්ට හමු වෙලාම තිබුණා පාසල් ළමයි 89 දෙනෙක් මේ මද්‍රව්‍ය වලට බැහි වෙලා ඉන්න.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙමින් ඔබට සමුදෙනවා ලැබෙන සතියේ සඳුදා යලිත් හමු වෙන බලාපොරොත්තුවෙන්. 2022 වසර සඳහා වන සති 52න් සඳුදාවන් 52න් 51ක් අපි නිමාවට පත් කරනවා. අද දවසේ ලැබෙන සතියේ 26 වෙනිදා, දෙසැම්බර් 26 වෙනිදා මේ 2022 වසරට ඔබ අපි හමු වෙන අවසාන සඳුදා 52 වෙනි සඳුදාව. ඉතින් එහෙමනම් මේ වසරේ අවසාන සඳුදා විදිහට අපි ලැබෙන සතියේ සඳුදා යලිත් හමු වෙමු. ආයිබෝවන්, බොහොම ස්තුතියි.
ආයිබෝවන්, බොහොම ස්තුතියි දිලෘක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න. SBS සිංහල Facebook පිටුව follow කරන්න.